ගරු රවින්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මගේ අද ප්‍රංශයේ පතේ කරගන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය. එතකොට ඔබ දන්නවා රටක් වශයෙන් අපේ පළවෙනි අවුරුදු තුළ විශේෂයෙන්ම ආර්ථික ස්ථායිකරණය අයවැය හරහා ඒ සියලු ඉලක්කයන් ලබාගෙන දැන් රට ඉස්සරහට ගන්නකොට තියෙන ප්‍රධානම කාර්යය රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගන්න. රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනකොට ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ප්‍රබෝධයක් ඇති කරනකොට රට ඉස්සරහට ගන්නකොට අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නකට අවශ්‍යතාවයක් වශයෙන් තියෙනවා ඒක. එතට විශේෂයෙන්ම කියන්න ඕනේ එතනදී පර්යේෂණ R&D රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන ශේෂ්ත්‍රය තමයි මාතෘකාව කරගන්නේ. ඉතින් මේකට අතරම අපි ඉතිහාසයක් ගත්තොත් විශේෂයෙන්ම ලංකාව වගේ රටක විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණ ශේෂ්ත්‍රයට වැය කරලා තිබුණේ දළ දේශීය නිෂ්පාදනයේ ඉතාම අඩු ප්‍රතිශතයක්. 0.12 වගේ ප්‍රතිශතයක් තමයි වෙන් කරලා තිබුණේ. ඉතින් අපි ඒ අතීතේ ඒ වකවානුවලම අපි බැලුවොත් එහෙම අපේ කලාපයේ අපිත් එක්ක සමකාලීන අපේ සම තත්ත්වයන් තියෙන රටවල් භූ දේශපාලනික වශයෙන් අපි ගත්තහම ජපානය වගේ රටක් 3.6% දකුණු කොරියාව 4.6% මැලේසියාව 1% චීනය 3% වගේ. එතකොට දකින්න අපි විද්‍යාත්මක පර්යේෂණ ශේෂ්ත්‍රය ගැන නොසලකා හැරලා තිබුණා කියන එක අපි දකින්න. ඉතින් ඒ නිසා මෙතනදී අපි දකිනවා අපි දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් ස්වභාවික සම්පත් බහුලව තියෙනවා. ඒ වගේම විද්‍යා හා තාක්ෂණ ශේෂ්ත්‍රයේ උගතුන් ඉන්නවා. දැන් දකුණු කොරියාව වගේ රටක් ගත්තාමත් ස්වභාවික සම්පත් හිගයක් තියෙන රටක්. ඒ වුණාට ඒක විද්‍යා හා තාක්ෂණයෙන් පෝෂණය වෙච්ච මිනිසුන් රාශියක් සිටින රටක්. ඉතින් ශ්‍රී ලංකාව ගත්තම ඒ විශේෂම ගත්තම ඒ ස්වභාවික සම්පත් කියන එකෙන් තියෙන රටක්. නමුත් ඒක ලොකුවට එහෙම තියෙන රටක් නෙමෙයි. නමුත් අපේ රට විශේෂයෙන්ම කියන්න ඕනේ ඛනිජ සම්පත්, ඒ වගේම ඒ අතර මුතු මැණික්, ඒ වගේම රටවඩේ තියෙන මුහුද, තේ පොල්, රබර් ඇතුළු කුළුබඩු ඇතුළු ඒ සියලු කෙලින්ම වැවිලි ශ්‍රේෂ්ඨය ගත්තමත් ඉතාම වැදගත් වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේක ඉස්සරහට යනකොට විශේෂයෙන්ම කියලා මේ ශ්‍රේෂ්ඨයන් ඉස්සරහට ගන්නම් අලුත් තාක්ෂණයේ යොදාගෙන ඒවට පර්යේෂණ සිදු කරන්න ඕනේ. ඒකට රජයක් ලෙස විශේෂම විද්‍යාත්මක කියන්නේ විද්‍යා හා තාක්ෂණය ගැන හිතන ඒ ඔස්සේ රට ඉස්සරහට ගන්න ඕනේ කියන එක ඒකෙන් නිෂ්පාදන ආර්ථිකය ඇතිකරන්න කියන වටපිටාවක තමයි රජ ඉන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේකට කොච්චර මුදලක් වෙන් කරාද කියන එක. අපි ගණනය කරලා බැලුවොත් පර්යේෂණ සහ සංවර්ධන වෙනුවෙන් වෙන් කරලා තිනවා බිලියන 21ක්. ඒ වගේම මෙතන අමාත්‍යාංශය ලෙස ගත්තම බිලියන 6ක් වෙන් කරලා තිනවා. නමුත් මෙතන කෘෂිකාර්ම ශේෂ්ත්‍රය ඒ සියලු ශේෂ්ත්‍රයන් ගත්තම පර්යේෂණ සහ සංවර්ධනය කියන ටික වෙනස් වෙනුව එකතු කරලා ගත්තම බිලියන 21ක් තියෙනවා. එතනදී කියන්න ඕනේ ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය අල ගොවීන්ගේ ප්‍රශ්නය මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේදී කොහෙලා බැලුවම ගොඩාක්ම දැනෙන දෙයක් තමයි මේකෙදී එය අල ගොවීන්ට යන කියන්නේ අපි ඒගොල්ලන්ට යන නිෂ්පාදන පිරිවැය වැඩි. ඒකෙන් 40%ක්ම යන්නේ බීජ සඳහා. මොකද බීජ පිටරටින් ගෙනව අපිට එතනින් විදේශ විනිමය යනවා. ඉතින් අපේ රටේ අර බීජ නිෂ්පාදනය කියන එක සම්පූර්ණයෙන් අදායිරපත් කළා තියෙනවා. ඒ වගේම තමයි පොහොර හා අනික් කෘෂිය දේවල්. ඒක රටට ගැළපෙන මේ පසට ගැළපෙන මේ දේශගුණයට ගැළපෙන විදියට නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි ගොඩක් වෙලාවට තරංකාරීත්වයක් එක්ක අපිට අපේ දේශීය අල ගොවියට සටන දෙන්න බැරි වෙන්නේ. අපි ගත්තම අල පරිභෝජනය ගත්තම වාර්ෂිකව මෙට්‍රික් ටොන් 225,000. මෙට්‍රික් ටොන් 225,000 සාමාන්‍යගය. නමුත් මේ රටේ නිෂ්පාදනය වෙන්නේ මෙට්‍රික් ටොන් 70,000 80,000 වගේ. එතකොට අපිට පවතින තත්ත්වයන් එක්ක පිටරටින් අල ගේන්න වෙනවා. ඒ ගේන වෙනකද අපිට එකක් තමයි අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. මං කිව්වත් වගේ නිෂ්පාදනය වැඩි කරනවා වගේම තමයි අපි වෙන්න ඕනේ නිෂ්පාදන පිරිවැය වැඩි කරන්න. නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අන්වයි ශේෂ්ඨවට කඩිනම් බීජ ගොවිපළ සංවර්ධන වැඩසටහන බිලියන 0.5ක් වෙන් කළා තියෙනවා. නව තාක්ෂණ සහ දේශගුණික විපර්යාසයන් සිදුවන බලපෑම අවම කිරීමට බිලියන 0.4ක්. තවින් ජාතික බීජ නිෂ්පාදන සහ මිලදී ගැනීම වැඩසටහනට බිලියන 1.2ක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ගත්තාම තව අපි ගත්තාම බලශක්ති ශේෂ්ත්‍රය ගත්තමත් ඔබ දන්නවා මෙතන තිබුණා විශේෂයෙන්ම අපි ආයෝජන වලට විවෘත කරපු කාරණා ගොඩක් තියෙනවා. ඒ අතර ග්‍රීන් හයිඩ්‍රජන් ගැන කතා කරා. එතන අර ඉන්ධනයක් ලෙස, ඒ වගේම අපි අනාගතයට යනකොට අපිට ග්‍රීන් හයිඩ්‍රජන් වගේම, මොකද ඒ වගේ අතුරුඵල වේදියට එන ග්‍රීන් ඇමෝනියා, ඒකට පෝර නිෂ්පාදනය වැදගත් වෙනවා. අන්න සියලු දේ තමයි පරිශ්‍රණ හරහා ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම තමයි අර ගොඩක් කතා කරා මේ බලශක්ති ශේෂයේදී මේ සෝලා රූප්ටොප් සෝලා ගැන. නමුත් අපි දන්නා පවත්නා තත්ත්වයේ රූප්ටොප් සෝලාකින් කොච්චර ජනනවත් කියලා පේන්නේ නැහනේ. දැන් තමයි ඒකට පරිශ්‍රණ කළා. මෙරට ඉංජිනේරු මෙරට පරිශ්‍රකයන් තමයි ඒකේ ඉන්වර්ටර් කන්ට්‍රෝලර්ස් හඳුන්ලා දීලා තියෙන්නේ. ඒ ඉන්වර්ටර් කන්ට්‍රෝලර්ස් හරහා විශේෂයෙන්ම කියන්න ඕනේ මුල් අධියරේදී, ඒක පළවෙනි අධියර ප්ලෑන් කරලා තියෙන්නේ ඒකට 2000 යුනිට්ස් 2000 කිලෝවොට් 100ට වැඩි. ඒ යුනිට් 2000 කියන නියම ව්‍යාපති වර්ණාම 650 මෙගාවොට් පාලනය කරන්න පුළුවන්. ඒ පාලනය කරාම තමයි අර ඒක කන්ට්‍රෝල් රූම් එකේ ඉඳන් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ කොච්චරක් මේ සූර්ය ජනනය වෙනවද කියලා, සූර්ය විදුලිය ජනනය වෙනවද කියලා. ඒ වගේම තමයි ඒක දෙවෙනි අධියරේදී 5 කිලෝවොට් ඉලේවා 42000 යුනිට්. එතනින් පුළුවන් 1500 මෙගාවොට්. දැන්ට 2100ක් 2200ක් වගේනේ සූර්ය විදුලියෙන් එන්නේ. ඒ නිසා අන්න ඒ වගේ තමයි අර පිළිවෙලට ක්‍රමයට යන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ කොච්චර දුරට දැන් අපි දන්නවා පරිශ්‍රණ සිද්ධ වෙනවා. ඒ වගේම ඒවා ගොඩක් වෙලාවට නව සොයා ගැනීම කරනවා. නමුත් ඒවා වාණිජකරණය කියන එක ඒක අවශ්‍ය විදියට ඒ අපිට ප්‍රමුඛතාවය දීලා ඒ වාණිජකරණය කරන්න මොනවාද කියන එක සිද්ධ වෙලා නැහැ. සා ඒ වෙනුවෙන් මිලියන 1200ක් මෙවර අයවැයෙන් වෙන් කළා තියෙනවා. එතන විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන අපිට දකින්න පුළුවන් ජනාධිපතිතුමා කතාවෙත් කිව්වා රාජ්‍ය පරිශ්‍රණ සංවර්ධන ප්‍රතිපත්ති කැටුම්පත මේ වෙනකොටත් සකස් කරලා තියෙනවා. ඒකේ තියෙන ඒකේ ප්‍රමුඛතාව අඳුර ගන්නවා. ඒ වගේම තමයි ඒකෙන් පරිශ්‍රණ වාණිජකරණය දක්වා ගෙනෙන්න යනවා. එතන මේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම මේකට මධ්‍යගත වෙච්ච පරිපාලන ආයතනයක් විදිහට ජාතික පරිශ්‍රණ සංවර්ධන වාණිජකරණ ආයතනය. එක පැත්තකින් අනිත් පැත්තෙන් පරිශ්‍රණ සහ සංවර්ධන පිළිබඳ ජාතික සභාව. අන්න ඔය දෙකම ස්ථාපනය කරන්න 2026 ඒ වෙනුවෙන් පනතක් එනවා. ඒ සියලු කාරණාත් එක්ක තමයි මම කියන්නේ අර අපේ රටේ අපිට අවශ්‍ය විදියට මේ වැඩපිළිවෙල ඉස්සරහට ගන්න ඕනේ. එතකොට තමයි මම කියන්නේ අර අධ්‍යාපනය ගැන කියද්දි කිව්වනේ 100%ක් වෙන් කරාද කියන ප්‍රශ්නේ කරා. නමුත් ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරපු අවුරුද බවට පත් වුණා. ඒ වගේම තමයි මෙතන කියන්න ඕනේ විද්‍යා හා සාක්ෂි ශේත්‍රයේ ඉහළම වෙන් කිරීම සිදු කළා කියන්නේ මේ අවුරුද්ද. ඒක තමයි ක්‍රමානුකූලව ඉස්සරහට කියලා මම කියපු අර අනෙක් රටවල් තියෙන මට්ටමට ගේන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඒ වගේම අද දවසේ සිද්ධ වෙච්ච කතාවකදී කියුණා මේ එක ඩිජිටල් එකේදී මේ ඩේටා සෙන්ටර්ස් ගැන. ඒ ඩේටා සෙන්ටර්ස් වලදී වෙන් කළා තියෙන්නේ මිලියන 500යි. ඒක ප්‍රමාණවත් නැහැ කියන එකක්. ඉතින් ඉතාල පැහැදිලි එක කියලා බැලුවම මෙතන පේනවා ඒ තියෙන අවශ්‍ය පහසුකම් සැලසීමට. ඒක තමයි විදේශ ආයෝජකයන් ආයෝජන හරහා ළඟා කරන්න පුළුවන් ඉලක්ක ගැන පැහැදිලිව කතා කරලා තියෙන්නේ මේ
අය. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
ඉගෙනගමු. ඒක ප්‍රධාන දෙයක් තමයි ඩේටා සෙන්ටර්ස්. ඒක ලෝකයේ ප්‍රධාන ඒ තියෙන ආයෝජක ගෙන්නන්න. දැන් මේ පෞගේ කාල සීමාව තුළ මිලියන 827ක් මේ අවුරුද්දේ, ඒ වගේම සමස්ත තුන මේ අවුරුද්දේ නිමාට බිලියනයක විදේශ ආයෝජනය වෙනවා. විදේශ ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඊළඟ අධීරය තමයි මම කියන්නේ අර ග්‍රීන් හයිඩ්‍රජන් වගේ වට යන්න. මොකද ඉන්දියාව තියෙනවා ඒක, ජපානයේ දේව වර්ධනය කරලා තියෙනවා. අපේ රටේ ඉන්ධනයක් ලෙස නේද පරිසර දූෂණයක් සිදු නොවන ග්‍රීන් හයිඩ්‍රජන් කරලා ඒක අපනයන මට්ටමට ගන්න. ඒ වගේ මේ වගේ වාහන දුවන්න, ඒ වගේ අතුරුඵලය ගන්න. ඒවට තමයි ආයෝජකයෙක් ඇදවන්නේ. ඒ වගේ තමයි ට්‍රාන්ස්පෝර්ට් ඉලෙක්ට්‍රිෆිකේෂන් කියන එක. අන්න ඔය ශේෂ්ඨ වලට තමයි එන්නේ. ඒ සියල්ල දාලා තමයි ඒ ඔස්සේ තමයි ඔය කියන පරිශ්‍රණ සිද්ධ වෙන්නේ. ඒ පරිශ්‍රණත් එක්ක තමයි හැම තැනකදී මම කිව්වා වගේ අර අපේ රටේ ගොඩාක් අමතක කරපු දෙයක් තමයි අපේ රටේ තියෙන මිනිස් සම්පත. මචන් කනිස සම්පත්, ඒ සම්පත්, මේ සම්පත් ඔක්කොම අර මිනිස් සම්පත කියන එක යොදාගෙන හැම දෙයක්ම මේ විදිහට ඩෙවලොප් කරන්න ඒකට තියෙන ආයතන වලට හරි විව්වේ ඇදුවොත්, ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාල වලට මේ පරිශ්‍රණ ආයතන වලට මුදල් වෙන් කරොත්, ඒ වගේම ඒවට ඇගෙයිම් හම්බ වුණොත්, ඒ වගේම තමයි ඒ සියලු දේවල් වාණිජකරණය කරන්න. ඒ කියන්නේ අපේ රටේ ප්‍රමුඛතාවයට ගන්න උඩට ගන්න ඕන ඒවා මොනවද කියන ඒවා මත වාණිජකරණය වෙන්න. ඒක තමයි මම කියන්නේ බලශක්ති ශේත්‍රයේදී ග්‍රීන් හයිඩ්‍රජන් එක පැත්තකින්, අනිත් පැත්තෙන් සූර්ය විදුලිය. ඒ කියන එකේදී එහෙම නැතුව අපි අර සාම්ප්‍රදායික විදියට විපක්ෂ හැමදාම කියනවා වගේ නේ, දැන් සූර්ය විදුලිය මේ ඒක අපි මේ 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 ඒකට අපි එච්චර මේ සපෝට් එකක් දෙන්නේ නැහැ වගේ කියන බොරු කතන්දර කියලා හරියන්නේ නැහැ. දක්වා 702 මෙගාවොට් සූර්ය විදුලියෙන් එකතු කරලා තියෙන මේ අවුරුද්දේ. හැබැයි ඒක දැන් තමයි නිවැරදි ක්‍රම වේදයට ගන්න. ඒකට තමයි මම කියන්නේ අර ග්‍රිඩ් එක ස්මාර්ට් වෙන්නේ. ඉතින් ඒකට තමයි මේ විද්‍යාත්මක පරිශ්‍රණ කළා ඒක කොහොමද කියලා අපේ රටෙන් එළියට යන විදේශ විනිමයත් අයින් කළා. අපේ රටේ තියෙන සම්පත්ම යොදාගෙන, ඒ වගේම තමයි අපේ රටේ මිනිස්සු, ඒ කියන්නේ අපේ රටේ පරිශ්‍රක කරාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කියන්නේ අර ආර්ථික ස්ථායිකරණය ඇවිල්ලා දැන් 2028 න් පස්සේ
ගරු මන්ත්‍රීතුමා ඔබමයි කාලය
ආයේ වාරන්න බැරි වගේ කියන අදහස් ආවට දැන් ඒ සියලු ඉලක්කයන් යන පාර පෙන්ලා ඉන් ඉස්සරහට තමයි අපි යන්නේ. දැන් මේක නිෂ්පාදන ආතියක් කරන්න සුළුහා මධ්‍ය පරිමාණ ඒ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට අවශ්‍ය විදියට ඒ පහසුකම් දෙන්න තමයි විද්‍යා හා තාක්ෂණ ශාස්ත්‍රයේ නවෝදයක් ඇති කරන්නේ.